හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා ලැබුණා වූ ධර්ම රත්නයටත් ඒ තුන් ධර්ම රත්නය නිසා ලැබුණා වූ ආර්ය උතුම් මහා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමස්කාරය. අද අපි භාවනාවට තෝරගත්තේ වත්තුදම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවත් නූර් සමීපේ අනාථ පිණ්ඩික සිටු විසින් කරන ලද ජේතවනම් විහාරයේ වාසය කර. එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන්ට කතා කළා. ස්වාමිනී ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කිලුටු මනබඳනා වූ වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රේ විනිසයම් කරන්නේ නිල් පාට ගිරියෙන් පිණිසෝ, රන්වන් පාට ගිරියෙන් පිණිසෝ, ලේ පාට ගිරියෙන් පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායම පොවන්නේ දේ නරක පාට ඇත්තක් නොවන්නේ, අපිරිසිදු පාට ඇත්තක් නොවන්නේ. ඊට හේතු කවරේද? මහණෙනි වස්ත්‍රය අපිරිසිදු වූ බැවින් මහණෙනි පරිද්දෙම් සිත කිලුටු කල්ලි දුගතිය කැමතියි. මහණෙනි යම්සේ පිරිසුදුව බලන්නා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍ර වෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේ ඒ හොඳ පාට ඇත්තක් වන්නේ, පිරිසුදු පාට ඇත්තක් වන්නේ. ඊට හේතු කවරේ? මහන්නේ වස්ත්‍රය පිරිසුදු වේ. මහන්නේ පරිද්දෙම සිත නොගිලටු කල්ලි සුගතියට කැමති වේති. මහන්නේ සිත කෙලසන්නා පාප ධර්මයෝ කවුරු? අවිද්‍යාව, ව්‍යාපාදේ, ක්‍රෝධේ, උපනාහය, මක්කේ, පලාසේ, ඊර්ෂ්‍යාව මේ විදිහට මාර්ගය දක්වා කාරණ 16ක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි මේ සූත්‍ර දේශනාව දිගටම කරගෙන යන්නේ නැහැ. අපි එක දවස් හතර වෙන සටහන දැක් කරලා තියෙනවා. අපි මේකේ බලන්නේ මේ කාරණ 16 ගැන තමයි ඉනිසල බලන්නේ. එතකොට මේක සඳහා අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි පළමුවෙන් ඒ අගනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේට පොතක් තාය බල කරනවා මේ ඩයග්‍රම්ස් වලට ලබා දෙන්නට. අපි ඒක දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ පළවෙනි මේ අභිජ්ජා කියන එකයි. කාරණා 16 පළවෙනි කාරණේ අභිජ්ජා කියන එක. ඉතින් අපි දන්නවා අභිජ්ජා කියුවම මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා අපි ගන්නවා කියන එක. ඒතර මේක මේ පෙන්වලා දීලා තියෙන්නේ ඔය රූපයක් ස්පර්ශ වුණහම ඒ අවිද්‍ය අනුසය මගින් සංඥාව ඉස්සවීමක් කියන එක කරනවා. මේ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත්ත සංඥාවක්. ඕගලන්ට පේනවා මෙතන මේ සංඥාවේ ඉඳන් රේඛාවක් ලබන ගොල්ල තියෙනවා පරාමාසකාය ග්‍රන්ථයේට. එතනින් අපිට පේනවා මේ විඥානයේ දෙසට රේඛාවක් ලබන ගොල්ල තියෙනවා කියලා. අන්න ඒ රේඛාවට අපි ලබන ගොල්ල තියෙනවා මේක තමයි මේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීම. අන්නේ ඒකම තමයි අවිජ්ජාව කියලා කියන්නේ. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීම තියනවාද? ඒක අවිජ්ජාව. එතකොට මේ සංඥාව ඒ දුර්වල වෙච්ච සංඥාවක්. හරියට අර උල්පතකින් වතුර චුට්ටක් එනවා වගේ. ඒක තව ටිකක් වතුර එක්කවුනේ නැත්තම් ඒක දිය වෙලා බේලිලා යන්නේ. එතකොට තවත් කොහෙන් හරි තව වතුර උල්පතකින් ඇවිල්ලා එකතු වෙනවා නම් මේ ධාරාවක් වාගේ කියන්නේ. එතකොට මේ දුර්වල වෙච්ච සංඥාව මේ තල්ලු කරනවා මේ නාමකායේ ඒ පටික සම්පස්සේ කියන එක. ඒ නාමකායේ පටික සම්පස්සේ කියන එක මෙතන මේ ලකුණු කරලා තියෙනවා මනෝ සංචේතනාව ඉඳන් සංස්කාර දක්වා. මේක එන්නේ අර අපි ඒ වගේ වස්තුන් කලින් පරිහරණය කළා විඳලා ඒ ඇතුණා වූ නන්දියක් තියෙනවාද? ඒ නන්දියේ ඉඳන් සම්බන්ධ වෙලා තමයි මේ විදිහට මේ අගේ එන්නේ. එතකොට මේ දුර්වල වෙච්ච අගේ මේක තල්ලු කරාට පස්සේ ඒක අපි ලියලා තියෙනවා ඒ අගේට මේ කාමේසු තිබ්බ සරාගේ කියන. එතකොට මෙතන ඒ නාමකාය පටික සම්පස්ස අගේ මේ පැත්තට තල්ලු කරා. ඒ දෙක මගේ මේ සුභය කියන එක ඇති වෙනවා. එහෙනම් අපි මොකක් හරි වස්තුවක් දැක්කම සුභයි කියලා ගන්න එක කෑලි දෙකකට දැන් අපි කඩලා පෙන්නනවා. එතකොට ওই පළවෙනි රවුමේදී අපිට සිද්ධ වෙන්නේ ඔය මිච්ඡා පළවෙනි රවුම අපි බලනවා නම් බලන්න ඕනේ මිච්ඡා දිට්ඨිය සහ අවිජ්ජා යන දෙකටම ඇතුළත්ව තමයි අපි බලන්න ඕනේ. ඒ විදිහට තමයි සලකා බලන්න ඕන. එතකොට මේක හේතුව කුමක්ද? මේක හේතුව තමයි මේ තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි මෙතෙන්දි ඇවිස්සුනේ. අර රූපේ දැක්කම තමන්ගේ තිබිච්ච දෙයක් ඇවිස්සීමක් වුණා. ඒක හරියට අපි හිතමු දූවිල්ල තියෙන තැනකට අපි කොයින් එකක් දැම්මොත් එතන දූවිල්ල ඇවිස්සෙනවා. එතකොට දූවිල්ල නැත්තම් ඇවිස්සෙන දෙයක් ඇත්තේ නැහැ. අර තමන්ගේ ඇතුළේ තිබිච්ච දේම තමයි මේ රූපයක් දැකලා ඇවිස්සලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ විදිහට මේ විඥානීය පැවතීමට ඇති කැමැත්ත තමයි මේ අභිජ්ජා කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි අභිජ්ජා කියන එක හඳුන්වා දුන්නා. එතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එකට කියන්නේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් කියලා. ඇයි ඇඩ්වාන්ස් කියන්නේ? අපි දන්නවා දවස් 4ක් අපි වැඩසටහනක් කරනවා. ඒ වගේම අපි ස්පෙෂල් වැඩසටහනක් කරලා තියෙනවා. මේක ඇඩ්වාන්ස් කියලා කියනවා. එතකොට ඇයි අපි මේකට ඇඩ්වාන්ස් කියලා කියන්නේ? ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේ මෙතන ඉගැන්වීමම කියන එක නෙමෙයි. මේ හතරම ඕගොල්ලෝ කලින් බලලා සූදානම් වෙලා තියෙන්නේ. මේ එකක් බලාගෙන යනකොට අනිත් ඒවත් එක්ක කනෙක්ට් වෙලා තමන්ගේ සිත නතර වෙනවා නම් අන්න ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. සිත නතර වුණා නම් ආපහු හිතන්න එපා. මේක මම ඉගෙන ගන්න ඕනි නිසා මම කොහොම හරි මම මේක කරපෝනෝ මම මේක අහන්න මේ උත්සාහ කරනවා කියන එක. නතර වුණා නම් නතර වුණා විදිහට තමන් ඉන්නවා කියන එකයි මේකේ තියෙන්නේ. එතකොට ඒක තමයි මේ ඇඩ්වාන්ස් කියන එකේ අර්ථය. මොකද මේක අපි පෙන්නනවා මේ අපි සම්බන්ධ කරනවා පස්සේ උගන්වන්නා වූ එකක් ඉස්සෙල්ලා කතා කරනවා අපි. එහෙම කතා කරන්නේ අර ඒ අර්ථය තමයි තියෙන්නේ. මේ දෙක අතර කනෙක්ෂන්ස් Tamanටම ඇති වෙන්න ඕනි කියන එක. අපි එහෙමනම් දෙවෙනි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ විපරිණාමය කියන එක නිසා ඉතින් ව්‍යාපාදී අපිට ඇති වෙන ඇති. විපරිණාම නිසා ඇතිවන දුක් වේදනාව මේ පරාමාසයට ඇදිනවා කියන එක ඒකේ තියෙනවා. අර අපි යම්කිසි දෙයක් රසයක් විඳලා ඒ රසය අපිට අද හම්බ වෙන්නේ නැත්තම් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ 100 අවුරුදු 100ක් වෙනකොට ඒ 100ට හැමදාම කෑම කනකොට තරහ යනවා. තරහ යන හේතුව අර එයා හිතනවා මේ ගෙදරට උයන්න බෑයි කියලා. එයාගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා විපරිණාමයට පත් වෙලා හැබැයි ඒ වේදනාව නියා කලින් විඳපු වේදනාව මෙයා තාම ඉන්නවා පතන. ඒක හම්බෙන්නේ නැතුව තමයි මේක තියෙන්නේ. එතකොට අර විපරිණාම නිසා ඇතිවන දුක් වේදනාව පරාමාසයට මේ පැත්තෙන් ඇදෙනවා කියන එක තියෙනවා. මේකෙන් ව්‍යාපාද සහගත ස්වභාවය කියන එක. එතකොට මේකේ අපි මේ බය බීරව ඒ ස්ලයිඩ් 4 වල එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. මෙතන පෙන්නන්නේ. එතකොට ඔය නාමකායේ පටික සම්පස්සාගේ ඒක තමයි දැන් අපි 100 දැන් කනකොට යාට ඇති වෙන්නා වූ වගේ ඒක මේ මනෝ සංචේතනාව ඉදන් එන්නේ. එතකොට එයා ඒ ආහාර කලින් අරගෙන තිබුණා වූ වගේ ඒක තමයි පෙරාගේ මේ විඥානයේ ඉදන් ඒක මේ පැත්තට එනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ දෙක අපි සසඳලා බලමු. ඒ සසඳලා බැලුවට පස්සේ ඉතින් මේ විඥාන ධාරාව ගලනවා නම් ආන්න ඉතින්ද යාට නිත්‍යයි කියලා හැඟීමකුත් ඇති වෙනවා. එතකොට මේක කියන පදුට්ටමන සංකප්පේ කියනවා. අගයන් දෙක සලකලා සසඳලා බැලුවා. බැලුවෙන් පස්සේ ධාරාව ගැලුවා. ගැලුවෙන් පස්සේ දැන් කියනවා මේක හරි කියලා. ඒක හරියට වෙලක් වෙලාවට මේ වාහනයක් එහෙම වැඩ කරන්නේ නැති වුණායින් පස්සේ ඒ මිනිස්සෙක් බොනට් එකට හයියෙන් ගහනවා. ගැව්වාම යන්තම් ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් කරනවා කියන දැන් හරිනේ. එතකොට බොහොම සන්තෝසයි. මේක මේ වැඩ කරනවා කියලා. අන්න නිත්‍යයි කියන කතාව මෙහෙම යට ඇතිලා තියෙනවා. ඉතින් ඔය නිත්‍යභාවය කියන එක ලබා ගැනීම සඳහා අපි යමකින් යමක් වෙන් කරලා හරි විඥානීය පැවැත්වන්න අපි උත්සාහ කරනවා මේ නිත්‍යභාවය සඳහා. මේ රේඛාව අපි දික්කලොත් මේ නිත්‍යයි කියන කතාව දික්කලොත් ආන්න එතෙන්දී අපිට ඇති වෙනවා මෙන්න මේ ක්‍රෝධය කියන එක. එතකොට මෙතන උනේ මොකද්ද? අපේ දැන් අගේ ඇයි පෙරාගේයි සසඳන බැලුවා විඥාන ධාරාව ගැලුවා. ගැලුවනම් යන්තම් ඇති අපිට නිත්‍යයි කියලා කියන. ඒ නිත්‍ය කතාවත් එක්ක දික් කරායින් පස්සේ දැන් එනවා ඒක ගිහිල්ලා තියෙන ක්‍රෝධයට. එතකොට ක්‍රෝධය කියන එක ඔය මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රවුම්ෙද රවුම් 13ක් ගිහිල්ලා පස්සේ තමයි තියෙන්නේ. මොකද්ද ක්‍රෝධය කියන්නේ? ඉතින් දියා කල්පනා කරන මේ පුද්ගලයා මට හානි කරන්නේ මගේ ඥාතීන්ට හානි කරන්නේ, හිතමිතුරන්ට හානි කරන්නේ, එහෙම නැත්නම් අර තමන්ගේ හතුරන්ට හොඳ කරනවා ආදී වශයෙන් ඒකෝදී ගිනිය වැතියි. එතකොට මෙයා මේ පෙර නිත්‍තිභාවය නිසා ඇති වුණු දෙයක් කියලා එයා දන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් ජරාව ඇති කියලා දන්නේ නැහැ. ඒක හරියට අර මගේ සීයාගේ කතාව තමයි. දැන් සීයා කල්පනා කරන්නේ එයාට ඉස්සර වගේම රහට කන්න පුළුවන් වෙන්න ඕනේ. එයා දන්නේ නැහැ එයාගේ ටේස්ට් බඩ්ස් ටික ගිහිල්ලා. ඒක නිසායි මට මේ රස නැත්තේ කියන එක එයා දන්නේ නැහැ. එතකොට ආපහු උගලන්ට පේනවා මේ තවත් යම් කිසි ධර්මයක් මෙතන ලකුණු කරලා තියෙනවා. මේ සංස්කාරවල විසමතාවය කියන එක, ඖපසන්න චිත්තේ කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඒකත් අපි ඉගෙන ගන්න පස්සේ බය බේරෝ සූත්‍රය කරනකොට තමයි ඉගෙන ගන්න. අනේ විසමතාවියත් මෙතන මේ ලකුණු කරලා තියෙනවා. මුලින් හදාපු සංස්කාරය මේ පස්සේ හදපු සංස්කාරය. මේ සංස්කාර දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. ඊළඟට අපි එහෙමනම් දැන් මෙතෙන්දි මේ ව්‍යාපාදී කියන එක ඉගෙන ගත්තා. ඊළඟට අපි ක්‍රෝධය කියන එක ඉගෙන ගත්තා. එතකොට නිත්‍යභාවයේ සම්බන්ධතාවයත් ඉගෙන ගත්තා. අර විඥාන ධාරාව අගයන් දෙක සැලසුවා. ගැලපු ගම නිත්‍යයි. අන්නේ නිත්‍ය කතාව ක්‍රෝධය තුළට ගිහිල්ලා තියෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ අපි සාකච්ඡා කරන්නේ උපනාහය කියන එක. ඒ කියන්නේ බද්ද වෛරය කියන එක. බද්ද වෛරය කියලා කියන්නේ බද්ද සංඥාව. එතකොට ආපහු බය බේරව සූත්‍රයේ ඒ හත්වෙනි ස්ලයිඩ් එකත් එක්ක බැලුවොත් එහෙම අපි දැන් ටිකට ඉස්සෙල්ලත් වෙනවා ඖපසන්න චිත්තය කියලා එකක් ඉගෙන ගත්තා. ඒ ඖපසන්න චිත්තය තියෙන්නේ අර හදන ලද සංස්කාර පෙරහා සමානව පවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි රූපයක් ස්පර්ශ කළා සංස්කාරයන් හදන. එතකොට ඒ රූපය හස් කරලා හදන සංස්කාරේ ඊළඟ පාර ආපහු ඒ රූපය ස්පර්ශ කළ සංස්කාරේ හැදුවහම මේ දෙක සමාන වෙන්නේ නැහැ. මලකඩ කාපි යකඩ ඇණියක් ගන්නවා. ඒ පික්චර් ෆ්‍රේම් එක යකඩ ඇණියක් තියෙනවනම් මලකඩ කාලා අද බැලුවත් ඕක යකඩ කාලා මලකඩ කාලා හෙට බැලුවත් ඕක මලකඩ කාලා. එතකොට ඇතුලෙන් තියෙන එක දිරනවා කියන එක තමයි. දිරදිරා යනවා කියන එක. එතකොට මේකේ ඒ ජරාව නිසා ඇති වෙන ව්‍යාධි ස්වභාවය ඒ චිත්තයට ඇතුල් වෙලා තියෙනවා. ඒ අද බැලුවත් කියන්නේ අයියෝ මේක මලකඩ කාලන්නේ මේක ජරා වෙලානේ කියන එක නේද? හෙට ඊට වඩා වැඩි. එතකොට ඒ වෙනස්කම් නිසා තමයි මේ උපනාහය කියන එක අපිට ඇති වෙන්නේ. ඉතින් අපි ඉගෙන ගත්ත උපනාහය කියන එක දවස් හතර වැඩසටහනේ ඒ බද්ධ වෛරී බද්ධ සංඥාවක් අපි අර ලේබල් කරනවා කියන්නේ නේද? එතකොට එතෙන්දි අපි තේරුම් ගත්තා මම මත්පැන් බොනවා නම් අනිත් මනුස්සයත් මත්පැන් බොනවා නම් මං ඒ මනුස්සයට මම ලේබල් එකක් ගහන්නේ නැහැ බේබද්දා කියලා. මම බේබද්දා කියලා ලේබල් එක ගහන්නේ මම බොන්නේ නැත්නම් එයා බොනවා නම් මං ගහන්නේ. ඒතකොට සංස්කාරවල විසමතාවය නිසා තමයි අපි උපනාහය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. ඒතකොට එහෙනම් මේ පේනවා මේ ඖපසන්න චිත්තේ ඒකෙන් තමයි අපිට මේ උපනාහය කියන එක ඇති වෙන්නේ. සංස්කාරවල විසමතාවය සංස්කාරයන් කියන්නේ මේ දෙනවා. නමුත් අපි නිත්‍යයි කියලා ගන්න. ඒ පුද්ගලයා වෙනස් නොවෙනවා කියලා. දැන් අර බේබද්දායි බොන එක නවත්තනවා කියලා අපි හිතන්නේ නැහැ. එයා හැමදාම බේබද්දා කියන හැඟීම තමයි තියෙන්නේ. මේ විදිහට බද්ධ සංඥාවක් ඇති වෙනවා. ඉතින් එතෙන්දී අර මිච්ඡාදිට්ඨිය බලපෑම කියන එක තියෙනවා. අර අපි ටිකට ඉස්සෙල්ලා කතා කරානේ නිත්‍යයි කියලා නේද? ඒ නිත්‍ය කියන කතාව තමයි අපේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකෙම දිගට ගමන් කළා අපි වෙනස් වෙනවා කියලා නම් හිතන්නේ නැහැ. උද්දච්චය කියන එක 11 වෙනි රවුමේදී ඒක සිතට ඇතුල් වෙන්නේ. ක්‍රෝධය කියන එක 13 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙන්නේ. උපනාහය කියන එක 14 වෙනි රවුමේදී සිතට ඇතුල් වීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මෙතන තවත් ඉතින් කෙනෙක් ගැඹුරට කල්පනා කරනවා නම් ওই සුභ යන සංඥාවේ නොපවතීම නිසා තමයි ওই බද්ධ වෛරය. සුභයි කියන එක පවතින්නේ නැතිකම අපි හිතනවා ඒක පැවතිය යුතුයි කියලා. අර සීය හිතනවා වගේ මේක මට රසට හම්බෙන්න ඕනේ කියලා අන්න ඒ වගේ සිතීමක් තියෙනවා. එතකොට එහෙනම් අපි උපනාහය කියන එක ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න මක්කේ කියන එක. මක්කේ ඇති වෙන්න නම් ක්‍රෝධී කියන එක තියෙන්න ඕන. ඉතින් ක්‍රෝධී ඇති වෙන්නේ අර නිත්‍යභාවය සහිත වෙච්ච පදුට්ට මන සංකප්පය නිසා. මතකනේ මේවා දෙකක් සසඳලා බැලුවා. අගයන් දෙකක් දැන් අගයයි පෙරාගේ ඇයි සසිදුව විඥාන ධාරාව ගැලු ගැලුවා නම් නිත්‍යයි. ඒ නිත්‍ය කතාව ගියා ක්‍රෝධයට. එතකොට ඒකම ඇතුල් වෙලා තියෙනවා මක්කයට. එතකොට මක්කේ ඇති වෙන්නේ ඒ ක්‍රෝධය නිසා කියන එකයි. ඉතින් මේක ඔය සබ්බාසෝ සූත්‍රයේ අපි අවසට බන්නේ එකත් එක්ක සම්බන්ධ කරලා බලනවා නම් ඒකේ අපි රෝධ දෙකක් හිම ඉගෙන ගන්න. ඒ රෝධ දෙක එකක් එකකට වඩා කැරකවීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකේ එක අවස්ථාවක ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන රෝධය හයියෙන් කරකුණා නම් එකක් හිමින් කරකුණා නම් තව එකක් කියන එක තියෙනවා. එක අවස්ථාවක අපි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. ඒ තවත් අවස්ථාවක පලාසය කරනවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් මේ මක්කේ කියන එකේ අපි ගුණයක් මකනවා කියන එක තියෙනවා. ඒක අපි ඊළඟ ස්ලයිඩ් එක පස්සෙන් ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි බලමු. ඒ ගුණය මකන්නේ මොන ගුණයද අපි මකන්නේ? කුමක් වුණේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තා ඔය මක්කේ කියන එක පැහැදිලි කරන්න. මතක ඇති අර මට රස්සාවක් තියෙනවා. ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒ වගේ මට බලපොරොත්තුවක් තියෙනවා. මගේ යාළුවට මගේ ක්වොලිෆිකේෂන් එක තියෙනවා. හැබැයි යාට මට තරම් බලපොරොත්තුවක් නැහැ. අර ආයතනයේ ප්‍රධානියා ඉන්ටර්වියු එකට ගියාම එයාට දුන්න රස්සාව මට දුන්නේ නැහැ. එතකොට එයාට මම සද්ද නැතුව හිටියා. ඉතින් පස්සේ අර කෙනෙක් ඇවිල්ලා කිව්වායින් පස්සේ ඔයාට තමයි ඔක දෙන්න තිබුණේ කියලා අන්න ඒ විලාදි මම ගුණිය මකන්න ගත්තා. ඒ ගුණිය මකනකොට මම කාගේ ගුණියද මකන්නේ? මම මහන්නේ අර ආයතන ප්‍රධානියාගේ මොකද? ඒ ආයතන ප්‍රධානියා මාව තෝරගත්ත මහත්තයා වෙන්නේ. ඒතර මාව තෝරගත්තා මට එයා ගැන වොම ශ්‍රද්ධාවක් තිබුණා. අනේ හොඳ මහත්තයා මේ කියලා. එයාගේ විඥාන ධාරාව ගලාගෙන ආවේ මගේ දිසාවට. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එයාගේ විඥාන ධාරාව මගේ පැත්තට නෙමෙයි ගලන්නේ. එතකොට නිත්‍යව ගැලුවා මගේ පැත්තට. අර අපි හතරවෙනි ස්ලයිඩ් එකේ බලපු එක ඒ විඥාන ධාරාව මේ නිත්‍යයි කියන කතාව ක්‍රෝධය ඒකෙන් මක්කේ දිගටම ගලාගෙන ආවා. ඒ නිත්‍ය කතාවත් එක්ක තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඒකට මම මේ ගුණේ මකනකොට මකන්නේ අර ශ්‍රද්ධා ගුණේ ආයතන ප්‍රධානියා ගැන තිබිච්ච ශ්‍රද්ධා ගුණේ තමයි මම යාලාගේ මකනවා කියන දේ. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණයකුත් ගත්තා. මතක ඇති රහාඳුරු දනමක් ඉඳලා එක හාඳුරුනම කාන්තාවක් දැකලා සිවුරු ඇරලා කසාදෙන් ඉඳගෙන ඉන්නකොට අනිත් හාමුදුරු ලොකු හාමුදුරු දොස් කියන ඔබට මේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ, හිරියක් තිබුණේ නැහැ, විරියක් තිබුණේ නැහැ කියන නේද? එතකොට අන්‍ය අවස්ථාවේදී අපි ඒ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ගුණයන් ඔක්කොම මකනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට අපිට එහෙනම් මක්කේ කියන එක අපිට පැහැදිලි වෙනවා. එතකොට සම්බන්ධතාවයේ තියෙන අගයන් දෙක සසඳුව විඥාන ධාරාව ගලාගෙන ගියා නිත්‍යයි කියලා. ඒකින් ක්‍රෝධයට ආව ක්‍රෝධේ මක්කේ ධාරාව මගේ දිසාවටම ගලනවා කියන කතාව නැති වෙලා තමයි මේ මක්කේ කියන එක අපිට ඇති වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු පලාසය කියන එක. එතකොට පලාසය කියන එක උපනාහය නිසා පලාසය කියන එක අපිට ඇති වෙනවා. මක්කේ මේකට ආධාර උපකාර කරනවා කියන එක තියෙනවා. කොහොමද ආධාර උපකාර කරන්නේ? නිවනේ පිටත දෙයක් ගත්ත අවස්ථාවේ. නිවනේ පිටතයක් ගත්තාම අපි හිතුවා ඒක පවතිනවා කියලා. ඒක පවතින්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ මක්කේ නිසා තමයි අපිට පලාසය ඇති වෙලා තියෙන්නේ කියන්නේ. එතකොට ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා බැලුවා මේ අවුපසන්න චිත්තය කියන එක. එතකොට අවුපසන්න චිත්තය සංස්කාරවල විසමතාවය කියන එක තියෙනවා. ඒ සංස්කාර විසමතාවය කියන එක නිසා තමයි උපනාහය අපි අර අපිට පේනවා අපි ලේබල් කරනවා නේද? මෙයා බේබද්ද ආදි වශයෙන් ලේබල් කරලා ඒකෙන් තමයි අපි මේ පලාසය වෙන් කිරීම කියන එක කරන්නේ. මතකද යාළුවාගේ යාළුවා අපි වෙන් කරන්න යනවා කියන්නේ. එතකොට යාළුවෝ දෙන්නම එක වගේ වුණා නම් මම වෙන් කරන්න යන්නේ නැහැ. මෙයාගේ නහයත් අරයාගේ නහයත් වගේමයි කියලා. එතකොට එහෙම නොවුනනම් මම වෙන් කරන්න යනවා. එතකොට මමත් බේබද්ද නම් අනිත් මනුස්සයත් බේබද්ද නම් මම වෙන් කරන්න යන්නේ නැහැ. එතකොට මම බොන්නේ නැත්තම් අරයා බොනවා නම් මම එයා වෙන් කරනවා. එහෙනම් අපිට පේනවා මෙතන සංස්කාරවල විෂමතාවය, ඒකෙන් මං ලේබල් කිරීම කියන එක බද්ධ වෛරය. ඊට පස්සේ ඒක නිසාම අපි ඒ පලාසය කියන එක අපිට ඇති වෙනවා. එතකොට මේ කාරණා තුන මේ විදිහට සම්බන්ධ වීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඒ පලාසය කියන එක අපි දැන් පෙන්නවා ඒ සංස්කාර සමාන නොවන බැවින් මේකට වඩා හොඳ දෙයක් ඇති කියලා හිතලා විඥාණය අපි පිහිටවීමක් අපි කරමු. ඒකේ උදාහරණ වශයෙන් අපි යාලෝගේ යාලෝවෙන් කිරීම කියන එක අපි බලලා තියෙනවා. අනිත් අතට අපි කල්පනා කරලා තියෙනවා අර සමානකම නැති නිසා ඒ තමන්ගේ කකුලේ කොටසක් හරි කපලා අපි අයින් කරනවා කියන එක ඉගෙන ගත්තා අර දවස් හතරේ වැඩසටහන. එතකොට පලාසය කියන එක 17 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙනවා. 13 වෙනිදී ක්‍රෝධය, 15 වෙනිදී මුසාව කියන එක ඇතුල් වෙනවා. 17 වෙනකොට මක්කී කියන එක ඒක සිග්නිෆිකන්ට් වෙනවා ඒ අවස්ථාවෙන්ම. එදෙනම් මේ රවුමේදී තමයි ඒ පලාසය කියන එක සිතට ඇතුල් වීම කියන එක තියෙන්නේ. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. අපි බලන්නේ ඊර්ෂ්‍යාව කියන එක. එතකොට ඊර්ෂ්‍යාවේදී අපි දන්නවා අපි අනුන්ගේ සැපත කියන එක අපි ඉවසන්නේ නැහැ කියලා. එතකොට මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒක අපිට දැන් දිගින් දිගටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ අගයන් දෙකක් සැසඳුවා, යන්තම් විඥාන ධාරාව ගැලුවා, පදුට්ට මන සංකප්පේ නිත්‍යයි කියලා ඇති වුණා. එතනින් ක්‍රෝධය ඇති වුණා. ක්‍රෝධයෙන් මක්කේ, මක්කේ ඇති වෙලා මක්කේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට මක්කේට නිත්‍යභාවය කියන එක බලපෑවා. එහෙමනම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය කියන එක බලපානවා. කොයි ආකාරයකටද බලපානවා? මතකද රස්සාව අනිත් මනුස්සයාට දීපු අවස්ථාවේදී තමන් ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින්ද අපි හිතන්නේ මොකද්ද? අර මනුස්සයාට අර ජොබ් එක හම්බෙලා එයා හොඳ සැපතක ඉන්නවා. එතකොට එයා කල්පනා කරනවා මේ සැපත නිත්‍ය වශයෙන්ම පවතිනවා කියලා. මට ඒ අයින් විය. අන්න එහෙම කියලා තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වුණේ. අර සැපත නිත්‍ය වශයෙන් පවතින. දැන් බලන්න. තව චුට්ටක එයාට රස්සාව හමු වුණා. ඒක පාටම උගල දැනගත්තා නම් අනේ මේ මොනසට කැන්සර් එකක් හැදිලා මෙයා මැරෙනවා, හાર્ට් එකක් හැදිලා මැරෙනවා කියලා එහෙමනම් ඊර්ෂ්‍යාවක් ඇත්තේ නෑ නේද? එතකොට එනම් නිත්‍යභාවය කියන එක එතන බලපාලා තියෙනවා. ඊර්ෂ්‍යාව කියන කතාව. ඉතින් අපි ඒකත් දවස් හතරේ වැඩසටහනේදී ගැඹුරට පැහැදිලි කරලා තියෙනවා විස්තර ඇතුව. එතකොට 4 වෙනි රවුමෙන් පස්සේ අපිට ඊර්ෂ්‍යාව කියන එක හට ගැනීම ආරම්භ වෙනවා. ඒකේ අධික භාවය ඇති වෙන්නේ මක්කේ කියන එක ඇති වුණාට පස්සේ. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මක්කේ නිසා පලාසය ඇති වෙනවා කියලා. පලාසය ඇති වෙලා පලාසයෙන් ඊර්ෂ්‍යාව කියන එකත් ඇති වෙනවා. පලාස කරලා තමයි ඊර්ෂ්‍යාව. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ පලාසයෙන් කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒ අවස්ථාවේදී ඒ ඊර්ෂ්‍යාව කියන එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. අර වෙන් කරගෙන යන්න තමන් භාවිත කරන්නා ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට විතරයි ඒක තියෙන්නේ. ප්‍රත්‍ය හැටියට තියෙන්නේ මක්කේ. මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අර ඇඩ්වාන්ස් විදිහට බලනවා නම් කෙනෙකුට පේනවා ඒ පලාස දැන් ඕගොල්ලෝ කිසිම දෙයක් තමන්ට ලැබිලා තියෙන දෙයක් ගැන සතුටු වෙන්නේ නැහැ නේ. එයි මම අර රබින රස්සාවකට දාන්න යන්නේ. මගේ රස්සාව ගැන මම හැපි නම්, මට ලැබෙන මුදල ගැනත් මම හැපි නම් මම මොකටද තව රස්සාවකට දාන්න යන්නේ? ප්‍රොමෝෂන් එක සල්ලි වැඩියෙන් දෙනවා කියලා යන්නේ. එතකොට මම අර රස්සාවට යනවා මම මේක පලාස කරනවා. එතකොට පලාස කරලා ගිහලා මම කරන්නේ මේ පැත්තේ ඔන්න වෙන රූපයක්, වෙන රස්සාවක් හොයාගෙන යනවා පල්ලෙහා පැත්තේ. හොයාගෙන යනකොට අර මනුස්සයාට හම්බුණා, මට හම්බුන්නේ නැහැ. අන්න ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඒකයි ඒ සිද්ධ වෙන්නේ. එතකොට මේ පලාසේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතර අරක වෙන් කරන්න භාවිතා කළා. මගේ රස්සාව අයින් කරන්න භාවිතා කළා. මම කන ආහාරේ අර පෙර එක සංඥාව භාවිතා කරලා ඊ කලින් කාපේ කොච්චර හොඳද කියලා ඒක පලාස කරා. පලාස කරලා තමයි මේ විදිහට ඉන්නේ. එතකොට අපි එහෙමනම් 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේකදී අපි ඉගෙන ගන්නෙ මච්චරිය කියන එක. එතකොට මේ මච්චරිය කියන එක ඔයගොල්ලෝ දන්නවා මෙතන මේක ලකුණු කරලා තියෙනවා. මේ පර්පල් ට්‍රයැංගල් එකේ මේ පල්ලෙහැන් මච්චරිය කියන එක. ඒක පලාසයෙන් මගින් ඇති වෙන බවත් මේක ලාභ වංචරිය වශයෙන් අපි විමසලා තියෙනවා. දැන් මතකණි අර අපි අර ටින් අපි උදාහරණයකට ගත්තා මුදලාලි කෙනෙක් විකුණනවා ටින් වර්ග දෙකක් එක ටින් එකකින් එයාට අපි හිතමු ඩොලර් 5ක් ලාභයි අනිත් එකෙන් ඩොලර් 10ක් ලාභයි. හැබැයි පහේ ටින් එක ගත්තාම මිනිසුන්ට හොඳයි වසවිස අඩු. හැබැයි මුදලාලි විකුණන්නේ 10 ටින් එක. මොකද එයාට ලාභයේ තියෙන නිසා. එතකොට එයා පලාස් කරලා ගිහලා ඊට පස්සේ එයාට ඒක නිසා මච්චරිය කියන එක ඇති වෙලා තියෙනවා 10ක් ලාභයි කියන එක. ඒතකොට පලාසයෙන් තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ මච්චරිය තුලත් සංස්කාරවල ඒ අසමානතාවයට තුඩු දෙන්නේ දුන්න රූපයේ අසමානතාවය ගැන හැඟීම් කිනියම තියෙනවා කියන එක. ඒ වගේ සංඥා භාවිතා කරලා මේකට වඩා හොඳ රූප ඇතියයි සිතලා ඒව සොයන විඥානි පිටවෙන මේ විදිහට තමයි මච්චරිය. දැන් යා කල්පනා කරන්නේ මේ ලාභය සඳහා මේ ටින් එක හොඳයි. එතකොට ඒ වගේ ඒ රූප කරා ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට මච්චරිය කියන එකට රවුම් අගයක් නොදිය යුතු බව රහතන් වහන්සේ පවසනවා. රහතන් වහන්සේට රවුමක් නැහැ. එකම රවුමක්වත් කැරකවීමක් කියන එක නැහැ. දැන් මෙතන අපිට පේනවා මේ නියමන් මේ ධර්ම කාරණාවල සම්බන්ධතාවය මෙතන පෙන්වන අවුපසන්න චිත්තයේ සංස්කාරවල විසමතාවය. ඒ සංස්කාරවල විසමතාවය නිසා අපිට මෙතනදී උපනාහය කියන එක ඇති වෙනවා. එතකොට මෙතනින් ආව වම් පැත්තට උපනාහයෙන් අපි අර ලේබල් කරන මෙයා බීබද්ද ආදී වශයෙන් සංස්කාර විසමතාව. ඒක කරලා ඊට පස්සේ පලාස කරනවා. යාළුවගේ යාළුව වෙන් කරනවා වගේ අර බීබද්දව වෙන් කිරීම කියන එක. පලාස කරායින් පස්සේ මට ලාභයි කියන කතාව තියෙනවා. එතකොට ඒකෙන් මච්චරිය කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ධර්ම කාරණා හතර ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. අවුපසන්න චිත්තේ උපනාහය උපනාහයෙන් පලාසේ පලාසේ මච්චරිය කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි ඊර්ෂ්‍යාව දක්වා ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉතින් අපි ඊළඟට තව ටිකකින් ඉගෙන ගන්නවා ඊර්ෂ්‍යාවෙන් මායාව ඇතිවලා මායාවෙන් මිච්ඡා දිට්ඨිය. එතකොට එහෙනම් මේ රෙඩ් ට්‍රයැංගල් එකක් මෙතන හැදෙනවා. ඒ වගේම අපිට මේ මච්චරිය ඇතුණයන් පස්සේ ඊළඟට අපි ආපහු ඉගෙන ගන්නවා මේකෙන් සාතේයි අපි ලාභයි කියලා ගන්නවා. මේ මුදාහල්ට ලාභයි මේ ටින් එක ඩොලර් 10 ටින් එක විකුණනවා කියන එක. ඒකෙන් ඊට පස්සේ අපි දුස්සීල භාවයට ඇති වෙනවා. එතකොට මේක තමයි අපි මේ භාවනාවට ගන්නා බේස් ට්‍රයැංගල් එක වගේ ගන්න බ්ලේස් ස්ලයිඩ් එක. ඒ කියන්නේ එකේ ඉඳන් පළවෙනි භාවනාවට එකේ ඉඳන් ස්ලයිඩ්ස් 9 දක්වාම බලන්න. හැබැයි මේක තමයි කී එක හැකිට මැද්දේ ඔයගලන්ට එන්නේ. ඉතින් ඒකේ තව ධර්මයන් ලකුණු කරලා තියෙනවා. අපි මේ තවදුරටකින් බලමු මේ අතිමානී කියන එක. ඒ දුස්සීල භාවයෙන් අතිමානී ඊට පස්සේ තම්බේ කියන එක ඇති වෙනවා. මේ දෙක මේ රේඛාව කැපෙන තැන පේනවාද? මෙතන මේ තින්නේ ඉදන් සක්කේ ඉඳන් භයාගති දක්වා යනා රේඛාව නේද? ඊට පස්සේ පරාමාසයයි මෝහාගතියයි ඒ රේඛාව. එතකොට මේ කැපෙන තැන තමයි මේ අවුපසන්න චිත්තය. එතකොට මෙතන තමයි තම්බේ කියන එක ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේවා අතර සම්බන්ධතාවය තියෙනවා. මේ අතිමානී කියන එක දුස්සීල භාවයේ ඒකෙන් තම්බේ කියන එකෙන් ඇති වෙනවා කියලා. එතකොට අපි ඊළඟ ට්‍රයැංගල් ඩයග්‍රෑම් එකට යමු. අටවෙනි ඩයග්‍රෑම් එක. මේක අපි ඉගෙන ගන්න මායාව කියන එක පළවෙනියෙන්ම. ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවා කියලා අපි දන්නවා. තමන්ව දුස්සීල භාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුම රැවටීම කියන එක මායාව. අන් අය යම් සැපතක් විඳින්නේ මට මේ අහිමි වේ මේ ලබා ගනිමේ කියලා හිතලා තමයි මේ මායාව කියන එක ඇති වෙන්නේ. මතකද අපි උදාහරණයට ගත්තා සිඟ කෙනෙක්ගේ උදාහරණේ ගායිකාව දෙන්නෙක් ඉන්නවා. එක ගායිකාවගේ සින්දු රේඩියෝකේ ප්‍රචාරය වෙනවා. අනෙක් ගායිකාවගේ සින්දු ප්‍රචාරය වෙන්නේ. එතකොට අර ප්‍රචාරය වෙන්නේ නැති ගායිකාවට මේක ගැන ඊර්ෂ්‍යාවක් තියෙනවා. එයා ඒ පාර ওই රේඩියෝකේ ප්‍රචාරය කරන අය අම්මා සම්බන්ධ වෙලා එයාට බෝතලයක් අරන් දෙනවා. මත්පැන් බෝතලයක්. එහෙම නැත්නම් ආහාර වෙලක් දෙනවා. එහෙම නැත්නම් කාමීවර දුවා හැසිරෙනවා. ඒ වගේ දෙයක් කරනවා. දැන් අනිත් අය කියනවා ඔයා දැන් බොහොම හොඳයි. වාගේ සින්දු දැන් ප්‍රචාරය වෙනවා. අපිට ආස අහනවා. හරි ලස්සනයි කියලා. ඉතින් මෙයා සතුටින් කියනවා. හැබැයි එයා ඇතුලෙන් දන්නවා මම මේක ලබා ගත්තේ කොහොමද? අර කාමයේ වරද ආයසෙවිලා බෝතලයක් අරන් දීලා ඒ වගේ දෙයක් කරලා තමයි කියලා. ඒක අනිත්‍යය දන්නවට කැමති වෙන්නේ නැහැ. එතකොට එයා හිතන්නේ මොකද්ද? අනිත්‍යය යම්කිසි සැපතක් විඳිනවා මට මේක අහිමි වෙයි. මේක ලබා ගැනීමයි කියලා තමයි එයා මේ මායාවට ගිහිල්ලා තියෙන්නේ කියන්නේ. එතකොට ඊර්ෂ්‍යාවෙන් එවනම් මායාව කියන එක මෙතන ලබන බලලා තියෙනවා. ඊළඟට ඊළඟ කාරණාව තමයි මේ සාතීය කියන එක. එතකොට ඒ සාතීය කියන එක මතකයි ඕගොල්ලන්ට අපි ඉස්සෙල්ලා ට්‍රයැංගල් එකේ දැක්ක මෙතන මච්චරිය කියන එක තියෙනවා මේ පැත්තේ මේකේ රෝල තියෙන්නේ සාතීය කියන එක හත් වෙනි ස්ලයිඩ් එකේ. එතකොට ওই මච්චරිය නිසා තමයි සාතීය කියන එක ඇති වෙන්නේ. මච්චරිය තමයි ප්‍රත්‍ය වෙන්නේ සාධාරණ කාරණිය වෙලා තියෙන්නේ. සාතීයට හේතුව වශයෙන් තියෙන්නේ විඥාන ධාරාවේ පැවතීම කියන එක. විඥාන ධාරාව පැවතීම නිට්ටිභාවය කියන එක හේතුවයි. එතන මච්චරිය වශයෙන් සලකනකොට ලාභ මච්චරිය සැලකීම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි ওই සංඥාවෙන් සංඥාව කියන එක ගත්තා නම් ලාභයි කියලා ඒක නිසා සාතිය කියන එක වංචාව කියන එක ඒක ඇති වෙන්නේ. ඒ සංඥාව සියුම් නිසායි. නමුත් රූපයෙන් තොරව යමක් නැති කියන එක සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ ওই නව සංඥා නා සංඥායතන ලාභිය ඒ රූපය කියන එක 50%ක් එයා ස්පර්ශ කරනවා. ඒක ඒ තරම් ගැඹුරු දෙයක්. නැත්තම් විඥාන ධාරාව පවතින්නේ නැහැ. එයා කරන්නේ නැත්තම්. ඉතින් සාතිය ඇතුමතින් අපි වංචා කිරීම කියන එක කරනවා. මොකක්ද වංචා කරන්නේ? නිවනට පිටින් දෙයක් ගත්තා නම් ඒක වංචාව. ඒක තමයි සාතියෙන් වංචාව ෆ්‍රෝඩ් කියලා කියන්නේ. එතකොට කෙනෙක්ව පතන අවබෝධ කරගන්න ඕනේ. ඉතින් හත්ෙනි ධ්‍යාන සමාපත්තියට මේ අවස්ථාවේදී ගන්න පුළුවන් මේ දක්වා කාරණා ටික ආවම. ඊළඟට අපි චූල අස්සපුර සූත්‍රය අපි ඉගෙනගෙන තියෙනවා. මේ මායාව නිසා මිච්ඡා දිට්ඨියකින් එක ඇති වෙනවා කියලා. එතකොට ඒ අන්නේ අවස්ථාවේදී මේ ට්‍රයැංගල් එක හැද මේ ඊර්ෂ්‍යාව මායාව මායාවේ මිච්ඡා දිට්ඨිය කියලා ඒ ට්‍රයැංගල් එක කියන එක හැදෙනවා. එතකොට මේ ස්ලයිඩ් එකේ ඉගෙන ගන්න තියෙන මේ ධර්මයන් අපි එහෙමනම් 9 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි ඉගෙන ගත්ත මේ ට්‍රයැංගල් එකේ මච්චරිය නිසා සාතේ ඒ සාතේයෙන් අපිට ඇති වෙන දුස්සීල භාවය කියන එක. සාතේයෙන් තමයි දුස්සීල භාවය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ලාභය නිසා අපි ඒ වංචාව නිසා ඇති වෙනවා දුස්සීල භාවයක් කියන එක තියෙනවා. දැන් අර බෙලින්දා තරාදී හොරගල්ලා එහෙම විකුණන්නේ නේද? ඒතර වංචා කරන වංචා කරලා ඉතින් ඒකෙන් දුස්සීල භාවය කියන එක අදත්තාදානි කියන එක කර ගැනීම වගේ දේවල් කරලා තියෙනවා. එතකොට දැන් මෙහෙමනම් අපිට මේ ට්‍රයැංගල් එක හැදෙන මච්චරිය ඒකෙන් සාතේයි දුස්සීල භාවය කියන මේ ට්‍රයැංගල් එකේ ගත්තාම නිතරම මතක තියාගන්න වම්මත පැත්ත කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මේ සාතිය කියන එකට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ මච්චරිය. මේ දකුණුමත පැත්තේ තියෙන යව එකෙන් පෙන්වන්නේ හේතුව කියන එක. අසාධාරණ කාරණාව කියන එක. ඉතින් ඕක දැන් අපි පෙන් ටිකකට ඉස්සෙල්ලා මේ සාතේයට මේ හේතුව හැටියට පවතින විඥාන ධාරාවේ පැවතීමයි කියලා. ඉතින් මේ විඥාන ධාරාවේ පැවතීම ඉතින් මේ දුස්සීල භාවය අනුව එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ දුස්සීල භාවය කියන එක කුමකටද අපි දුස්සීල භාවයක් අපිට ඇති වෙලා තියෙන්නේ? සංස්කාරවල අසමානතාවය දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසේ මගින්ම සංස්කාරයන් කරනවා. අරකට වඩා මේක හොඳයි කියලා. අන්න එහෙම කළා ඒවටම අපි අතිමාන වෙනවා. ඒ සංස්කාරයන්ටම අපි අතිමාන වෙනවා කියන එක තියෙනවා. ඔකේ හොඳ උදාහරණයක් තමයි අපි හිතමු බෞද්ධයෙක් වෙන්න පුළුවන්. අහිංසකව ගොවිතැනක් වගේ එකක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා. මෙයා යන්නේ පයින්. තමන්ගේ ළමයි පයින් ඉස්කෝලේ ගිහිල්ලා මේ ඈත පාසලක යන්න. ඉතින් යාට පේනවා ඇවිදගෙන යනකොට තවත් එක්කෙනෙක් පුපුල් පට්ටියක් දාගෙන පුපුළු මරාගෙන ජීවත් වෙනවා. එයා යන්නේ බෙන්ස් කාර් එකේ. එයාගේ පුතා යන්නේ ඉන්ටර්නේෂනල් ස්කූල් එකට. පන්සලට ගියා වුණත් ඉතින් එයා යන්නේ බෙන්ස් කාර් එකේ. මිනිස්සු සලකනවා මේ මුදලාලි මහත්තයා ආදි වශයෙන් සලකනවා. දැන් ඉතින් මේ ගොවියා කල්පනා කරනවා මම තර වැඩේ කරනවා. මමත් අර වැඩේ කරන මමත් ඔය කුඩු පට්ටියක් දාගෙන මේ විදිහට කරනවා කියලා. ඉතින් දැන් ඒ පාර එයාත් යන්නේ බෙන්ස් කාර් එකේ. සත්තු මරාගෙන මේව කරගෙන එයාගේ ළමයා යනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. එතකොට දැන් එයා පන්සලකට එහෙම ගිය වෙලාවක හාමුදුරුවෝ කිව්වොත් එහෙම මහත්තයෝ ඕව නම් හොඳ වැඩ නෙමෙයි ඔය සත්තු මරනවා කියන එක. එයාට එකපාරටම සිහියට එන්නේ මොකක්ද? මේ හාමුදුරුවෝ කිව්වට මට දැන් මේක අතහරින්න පුළුවන්ද? මම මේක අතහැරුවොත් මං වෙනද වගේම පොලෝ කොටන්නයි වෙන්නේ. මට බෙන්ස් කාර් එකේ යන්නත් බෑ. මගේ පුතාට ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන්නත් බෑ. අපි අද කනවා වගේ කන්නත් බෑ. අර දුස්සීල භාවයටම තමයි තමන්ගේ මාන්නේ කියන එක ඇති වෙලා තියෙන්නේ, අතිමාන්නේ. දැන් හාමුදුරු අරද කිව්වයි කියලා මෙයාට මේක අතහැර ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඔක තමයි හොඳම උදාහරණය. ඒකටම තමයි අපි අතිමානී කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් ඉතින් මෙහෙම ගිහිල්ලා අපිට ඇති වෙන මිච්ඡා දිට්ඨියන් එහෙම නේද? එතකොට බලන්න අපි මොකටද මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි පල්ලෙහා ඉඳීලා තියෙන්නේ. පදුට්ට මන සංකල්පය නිසා ඇති වුණු නිත්‍ය භාවය. අන්න ඒ තමයි මේකම තමයි හේතුවයි ප්‍රත්‍යයයි කියන එක සිද්ධ වෙන්නේ. මිච්ඡාදිත්‍යයට ඇති වෙන හේතුව ප්‍රත්‍ය වෙන්නේ පදුට්ට මන සංකල්පය කියන එක. එවනම් බලන්න අපි මුලින් පටන් ගත්තේ කොතනින්ද? අපි මුලින්ම ගියොතින් දෙවෙනි ස්ලයිඩ් එකට පේනවද? මෙතන සංඥාවක් නේද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම අවිජ්ජා. මේක යන්තම් ගියා ධාරාව ගැලුවා. අර අගයන් දෙක සසඳලා බැලුවා ධාරාව ගැලුවා. ගැලුවට පස්සේ මේක දිගේ ගියා පදුට්ට මන සංකප්පේ නිට්ටයයි කියලා. ඒකම නේද මේ දැන් දිගින් දිගටම ගියේ. පදුට්ට මන සංකප්පෙන් අපිට ක්‍රෝධය කියන එක හැම ඇති වුණා. ඒ ක්‍රෝධය කියන එක ඇති වෙලා ඊට පස්සේ අපිට ආව මෙතෙන්දී මක්කේ මක්කේ ඊර්ෂ්‍යාව මතකද? ඊර්ෂ්‍යාවෙන් ආවට පස්සේ අපි අන්තිමට මායාව මායාවේ මිච්ඡාදිට්ඨිය. අපි පටන් ගත්තා මිච්ඡාදිට්ඨික සංඥාවකින්. මේකේ මේ විදිහට මේ ධාරාව ගලාගෙන ගිහිල්ලා දැන් අපි ආපහු ඇවිල්ලා තියෙන මිච්ඡාදිට්ඨිය. ওই දෙක අතර තියෙන්නේ මොකක්ද? මං කුකුල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. සත්තු මර මරා මම දුස්සීල වුණා කියන එක විතරයි. ඉතින් කෙනෙක් කල්පනා කරනවා මම මිච්ඡාදිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියටම නේද මම ආවේ කියන එක වෙන්නෙන්නු මගේ දුස්සීල භාවය මගේ වැඩි වුණා නේද කියන එක. එතකොට ඒක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. මේ පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳන් නවවෙනි ස්ලයිඩ් එක දක්වා අර විදිහට අර පතයන් දිගේ ගමන් කරනවා. බොහොම ලස්සනට ඒ භාවනාව කරගෙන සමාධි උග්‍ර වෙනවා මේ අවස්ථාව වෙනකොට. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු 10වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි මෙතෙන්දි අතිමානී කියන එක අපි කතා කරන්නේ. දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. අපි තෝරගත්ත සංස්කාරයටම අපි අතිමාන වෙනවා කියලා 9 වෙනි ස්ලයිඩ් එකේදී අපි ඉගෙන ගත්තා. අතිමානී වගේ තම්බේ සාරම්භය තියෙනවා කියලා මතකද? මෙත්ත සූත්‍රයෙන් අපි ඉගෙන ගත්ත වත්තුමෝ සූත්‍රයෙන් කලින් දවස් 4 වැඩසටහනේ. එතකොට අතිමානී මිච්ඡාදිට්ඨියයි දුස්සීල භාවයයිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දෙක හේතුවයි ප්‍රත්‍යයයි වෙනවා. මිච්ඡාදිට්ඨිය කියන එක හේතුව වෙන්නේ, දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒක අපි අර 7 වෙනි ස්ලයිඩ් එකේ එකත් එක්ක අපිට කෙනෙකුට පේනවා. අතිමානී ලක්ෂණ කරන්නේ මෙතන. එතකොට මෙතන පල්ලෙහා තියෙන්නේ දුස්සීල භාවය. එතකොට ඒක තමයි ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. එතකොට හේතුව තමයි මිච්ඡාදිට්ඨිය. එතකොට මේ මිච්ඡාදිට්ඨිය තමයි මේක ඇතුළේ ඉන්නේ. බලන්න මිච්ඡාදිට්ඨිය මතකද අපි පැහැදිලි කරලා අතිමානී වෙනවා කිව්වහම අවුරුදු 16 ගෑනු ළමයේ කතාව නේද? ඒතර අවුරුදු 16 ගෑනු ළමයේ ලස්සනයි කියලා අහංකාර වෙනවා කො. අහංකාරය කියුවා මිච්ඡා දිට්ඨිය. හැබැයි හැම ගෑනු ළමයෙම ඔහම අහංකාර වෙන්නේ නැහැ. නේද? පෙලක් අය මේක ජරා ගොඩක් කියන එක කල්පනා කරන එක නේද? ඒකට ඒක අසාධාරණ කාරණා. ඒතකොට මිච්ඡා දිට්ඨිය ඒක හේතුව වෙන මේ පල්ලෙහා තියෙන එක ඒක ප්‍රත්‍ය කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපි කල්පනා කරන්න මෙන්න මේ තම්බේ කියන එක. ඒ තම්බේ කියන එකට ඔයගලන්ට පේනවා මෙතන පල්ලෙහෙන් තියෙන අතිමානී තමයි ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. මේ හේතුව හැටියට මෙතන තියෙනා වුණි අවපසන්න චිත්තය කියන එක තියෙනවා. මේ ට්‍රයැංගල් එකේම තමයි ඒක පැහැදිලි වෙන්නේ. ට්‍රයැංගල් එකේ දෙන්නේ දෙපැත්තෙන් ඉන්නේ. එතකොට ඒක තමයි අපි 10 වෙනි සයිඩ් එකේ මේ තම්බේ කියන එක පැහැදිලි කිරීම. ඔය තම්බය මගින් ඔය සාරම්භය කියන එක එළවලු පළවා හරනවා කියන එක තියෙනවා. එයා මෙන්න මේ සංස්කාරයේ මගෙයි කියලා දැඩිකොට ගන්න. විඥානී යම්කිසි තද බවක් වේද මේක තම්බයයි. මතකද අපි ඉගෙන ගත්ත මෙන්ටල් රිජිඩිටි කියලා නේද? එතකොට ඔය ගෙදරක ගාම රණ්ඩු සරවල් වෙන්නත් ඕක නිසායි කියලා කිව්වනේ නේද? අයිස්ක්‍රීම් කතාවක් එහෙම කියලා අපි පැහැදිලි කළේ. එතකොට ඒ ඔය උදේ භාවනාවන් බලන අය නම් ඔය චිත්ත මුදිතාවය කියන එක තියෙනවා නම් ඔය තම්බේ කියන එක නැති වෙනවා. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල් ඉගෙන ගත්තා ප්‍රත්‍ය කියන එක අතිමානී තමයි ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. හේතු හැටියට තියෙන්නේ අර සංස්කාරවල අසමානතාවය අවපසන්න චිත්තය අර ට්‍රයැංගල් එකකින් එක අපිට ලස්සනට පෙන්වනවා. ඊළඟට සාරම්භය කියන එක. ඔය සාරම්භය මගින් ඔය තම්බේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය විමසනවා කියන එක තියෙනවා. ඒක සඳහා රූපේ යම්කිසි වෙනසක් කළ යුතුද? ඒකේ පසුපස විඥාන ධාරාව යොමු කරනවා, දුවනවා. මෙතෙන්දි ගැලවීමක් නැහැ. ඒ හේතුව මොකද්ද? සාරම්භයේ අධික වීමට තම්බේ හේතු වුණා. පත්‍ය වෙලා තියෙන නිසා දික්තිය කියන එක. එතකොට මේ විදිහට අසද්දා වීම නිසා අපි සංසාරේ සැරිසරනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අර කුකුල් පට්ටි දාගත් එක්කෙනාගේ කතාවත් එක්ක සම්බන්ධ වෙලා පේනවා නේද? එතකොට කම්පිටිෂන් එක නේද? ඒ පාර මාස 6ක් ගිහිල්ලා නම් කුකුලව ලොකු වෙලා ඉන්නේ, මාස 3 කුකුලව හදන්න පුළුවන් නම් හෝමෝන්ස් දීලා හරි ඒ විදිහට තියෙනවා කම්පිටිෂන් එකත් එක්ක ඒක එන්නෙන්න වැඩි වෙනවා. එතකොට එහෙමනම් මේ දන්න ඔය සාරම්භය කියන එකට ප්‍රත්‍ය හැටියට තියෙන මිච්ඡාදිට්ඨිය හේතු හැටියට තියෙන්නේ තම්බේ කියන එක. එතකොට මෙතන රහත් වෙන ස්ලයිඩ් එකේ තමයි ඒක අපිට පේන්නේ. එතෙන්දි මේ සාරම්භය ඔයගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙන තැන මේකේ උඩ තියෙන මිච්ඡාදිට්ඨිය නේද? රෙඩ් ට්‍රයැංගල් එක රේඛාව දික් කරාම ඔයගොල්ලෝ එන්නේ මිච්ඡාදිට්ඨිය දික් කරාම සාරම්භය කියන එකට එනවා. එතකොට තම්බේ කියන එක තමයි මෙතෙන්දි හේතු හැටියට තියෙන්නේ සාරම්භයට. එතකොට මේ තම්බේ මගින් මොකක් හරි මෙන්න මේ සංස්කාරය කියලා ෆික්ස් කරාට පස්සේ, ඒ කියන්නේ මම කුකුල් පට්ටිය දාගෙන තමයි ජීවත් වෙන්නේ කියලා ෆික්ස් කරාට පස්සේ එනම් මම කුකුලම්ම මරනවා කියන එක අවුරු මාස 3 හරි 6 හරි කුකුලම්ම මරනවා කියන කතාව ඒකම තමයි මම ගෙනියන්නේ. තේරුණාද? අර මිච්ඡාදිට්ඨියෙන් අරක ෆික්ස් කරලා තියෙන්නේ. මේ තම්බේන් කියනවා තම්බේන් ෆික්ස් කරා, මිච්ඡාදිට්ඨියෙන් කියනවා මේක තමයි කරගෙන ජීවත් වෙන එක හොඳයි කියන. එතකොට එහෙමනම් අපි ඒ 9 වෙනි 10 වෙනි ස්ලයිඩ් එකේ දී ඉගෙන ගත්තා. එහෙමනම් අපි ඊළඟට බලමු 11 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේක පෙන්වන්නේ මේ මදය කියන එක. ඉතින් අපි මදය කියන එක ඉගෙනගෙන තියෙනවා ඔය ජාතිය, නිරෝගීකම, නිරෝගී මදය තියෙනවා. ලාභේ කවුරු හරි ගරු කරනවා නම් ඒක නිසා මදයන් කියන ඒවාම ඇති වෙනවා. එතකොට මේ මදේ කියන එක රාතන් වහන්සේ කියනවා මෙන්න මේ ලකුණු කරන්න ඕනේ මේ පර්පල් ට්‍රයැංගල් එකේ ওই සාතියේ තියෙන ඒ නෝඩ් එකටම තමයි ඒකත් වැටෙන්නේ. දැන් අපි දැනගෙන හිටියා මේ සාතියේ කියන එකට පත්‍ය වෙන්නේ වම් අත පැත්ත, හේතුව වෙන්නේ දකුණු අත පැත්ත කියලා. මදේ වෙනකොට ඔක මාරු වෙනවා. හේතුවයි පත්‍ය වමයි දකුණයි මාරු වෙනවා. එතකොට මදේට හේතුව මච්චරිය. මදේට පත්‍ය හැටියට තියෙන දුස්සීල භාවය කියන්නේ. අර ඉස්සෙල්ල තිබිච්ච එක වමයි දකුණයි කියන එක දැන් මේ මාරු වෙනවා. හේතුවයි ප්‍රත්‍යයයි කියන සාධාරණ කාරණේ අසාධාරණ කාරණේ කියන. එතකොට එහෙනම් අපි මදේ කියන එකේ ස්ලයිඩ් එකෙන් ඉගෙන ගත්තා. අපි එහෙමනම් 12 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 12 වෙනි ස්ලයිඩ් එකේ අපි මානිය කියන එක ලකුණු කරනවා. මානිය කියන එක ලකුණු කරන්නේ මිච්ඡාදිට්ඨිය කියන ඒකම තමයි මෙතන මානිය කියන එක. මෙතෙන්දිත් අර වගේම තමයි. මෙතෙන්දිත් වංගත පැත්ත මිච්ඡාදිට්ඨියට වංගත පැත්තේ තමයි ඊර්ෂ්‍යාව තමයි එතෙන්දි අපිට ප්‍රත්‍ය මේක දකුණ හේතු හැටියට තිබුණේ. මානියාවෙන් පස්සේ ඒක දෙක මාරු වෙනවා. මේ පැත්ත හේතු වෙනවා. ඒ කියන්නේ මානියට හේතු හැටියට ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. ප්‍රත්‍ය හැටියට ඇති වෙන්නේ මායාව කියන එක. ඉතින් අපි දන්නවා මේක සාධාරණ කාරණේ වෙනවා කියන එක ගත්තාම මේක මායාව තුල තියෙනවනේ අර දුස්සීල භාවය කියන එක. අර අරක්කු බෝතලයක් අරන් දුන්න කාමේ වරදවා හැසිරුණා කියන මතකද මායාවේදී අර සිංහගේ එක්සැම්පල් එක. එතකොට ඒක සාධාරණ කාරණේ කියන එක ඇති වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ මාන්නේ එහෙම කරලා තමයි මේ මාන්නියන් ඇති කරගෙන තියෙන්නේ. එතකොට එහෙනම් අපි මෙතෙන් ඉගෙන ගත්ත මානිය තියෙන ප්‍රත්‍ය මායාවයි ඒ මායාව තුළ දුස්සීලභාවය අඩංගු. ඒ නිසා ඒක සාධාරණ කාරණේ වෙනවා කියලා. මානයට හේතුව ඊර්ෂ්‍යාව. හේතුව ඊර්ෂ්‍යාව කියලා කිව්වහම ඔයගලන්ට පේනවා යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හේතුව කිව්වහම අසාධාරණ කාරණේ. ඊර්ෂ්‍යා නොකරන කාරණා අවස්ථාවක් තියෙනවා. 6-4 වෙනි 5 වෙනි ධානයට ගියහම අරූප ධාන සමාපatti ලාභය. ඒක පවතින කොට ඇයි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් වෙලාවට යා කරා. එතකොට ඒක අසාධාරණ කාරණේ කියන එක තමයි. දැන් එහෙමනම් අපි 13 වෙනි ස්ලයිඩ් එකට යමු. 13 වෙනි ස්ලයිඩ් එකේදී අපි ඉගෙන ගන්නේ ප්‍රමාදය කියන එක. ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ප්‍රමාද විහාරී සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ චක්කු ඉන්ද්‍රිය කියන එක සංවර රහිතව ජීවත් වෙනවා නම් එයාගේ සිත තෙත් කරමු. දහම් පහළ වෙන්නේ නැහැයි කියලා. ඒක නිසා ප්‍රමාද වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඕගොල්ලෝ ගෙදරට වෙලා හොඳට ඉන්නවා. කවුරු හරි ආරාධනා කරනවා එන්න අපේ ගෙදර පාටියකට කියලා. පාටියකට ගියාට පස්සේ කෑම ටිකක් කණ්ඩායි ගියේ. හැබැයි ඉතින් ඒ ගෙදර තියෙන්නේ බඩු මුට්ටු සෙටි එකක් තියෙනවා. හොඳට මේවා තියෙනවා. ගේ හොඳට තියෙනවා. යාන වාහන තියෙනවා කියලා. දැන් මේ මිනිස්සු දැකලා මෙයාගේ සිත තෙත් වෙනවා. එතකොට අපිට තමයි මේව නැත්තේ මේගොල්ලෝ හොඳට ඉන්නවා කියලා. දැන් අර ගෙදරින් ගිය මනුස්සයා නෙමේ එන්නේ. ඒක හරියට වෙනවනේ. මේ සුපර් මාකට් එකට යන ඔය ලුණු ටිකක් ගේන්නයි කියලා යන්න. හැබැයි යනකොට මේ පැත්තේ හොඳ ඇඳුමක් එල්ලලා තියෙනවා. හොඳ ගවුමක් තියෙනවා. සාරියක් තියෙනවා. මොනවා හරි තමන් කැමති කැමති වාහන් දැක්කම පස්සේ මේව අත ගාලක් බලන්න නේද? අත ගාලක් බලලා සල්ලි දීලා ගන්නෙ නෑ. කල්පනා කරනවා මේක ක්‍රිස්මස් එකට හරි අඩු කරලා දැම්මයින් පස්සේ සේල් දාපු වෙලාවට අඩු කරලා ගන්න කියලා. දැන් අර ගිය මනුස්සයා නෙමෙයි හොඳට බලන්න ඔය ගිහිල්ලා ආවට පස්සේ තමන් සියුම් භාවයෙන් යුතුව බලනවා නම් තමන්ට පේනවා ගිය මනුස්සයා නෙමෙයි ගෙදර හිටි. මොකද අරකක් පටවගෙන ඇවිල්ලා තියෙනවා. සිත තෙත් වෙනවා. එතකොට ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියන එක බුදුහාමුදුරු දේශනා කරා. ඕකේ අනිත් පැත්ත බුදුහාමුදුරු පෙන්නනවා එහෙම කරන්නේ නැත්නම් සංවර වෙනවා නම් ඒ ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛෙන් සමාධිය ඇති වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ දැන් බලන්න මිනිස්සෙක් ඉඳන් කියන දුකයි. එපාර මිනිස්සු අහනවා අනිත් තව මිනිස්සෙක් අහනවා ඇයි දුක? ඉතින් මේ බුදුහාමුදුරුව පෙන්නනවා කියනවනේ මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. ආයත් සුමානියක් දෙකක් ගිහින් පස්සේ ආපහු අර මිනිස්සු හම්බුනහම දුකයි කියන. මොකද දුක? ඉතින් මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුව කියනවා. ඔබ ගිරෝ වගේ කී කියා ඉන්නවා කියන එකේ ඒකේ ප්‍රඥාවක් නැහැ නේ. ඒකේ යම් ප්‍රඥාවක් තියෙනවා. අඩු ගාණ එකක් දන්නවා කියන එක. නමුත් හැමදාම දුකයි දුක ඇති වෙන්නේ තණ්හාවයි කියලා කී කියා ඉන්නේ ඒකේ ප්‍රඥාවේ අඩුකමක් අපිට පේනවා. ප්‍රඥාව කියලා කියන්නේ ඒ කියන්නේ දුක්ඛේ සමුදය අස්තංගමේ දැකලා දුක නැති කිරීමට පමා නොවීම කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට දැන් අපිට පේනවා ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ප්‍රමාදය කියන එක අපිට තියෙන්නේ. දැන් ඔය අපි මතකද අපි ලකුණු කරා මදේ මේ purple triangle එකේ සාතේ තියෙන තැන මානිය කියන එක මේ red triangle එකේ මිච්ඡාදිට්ඨිය තියෙන තැන. එතකොට මේ මානියයි මදේයි ප්‍රමාදයයි මේ තුන් ධර්මියෝ align වෙන අවස්ථාවන් තියෙනවා. ඔබ triangle එකක් වගේ වෙන අවස්ථාවන් තියෙනවා. ත්‍රිකෝණයක් වගේ ඔයගෙ align වෙන අවස්ථාවක් තියෙනවා. ඔය මිච්ඡා දිට්ඨිය අපි කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නිත්‍යභාවය. මතකද අර පදුට්ටමන සංකප්පේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥාන ධාරාව ගලලා නිත්‍ය වෙලා ක්‍රෝධ වෙලා මක්ක ඊර්ෂ්‍යාව උවිදෙත් නාවේ නේද? මායාව මායාවේ මිච්ඡා දිට්ඨිය. ඒකට මෙතන නිත්‍යභාවය කියන එකට ආවිල්ලා තියෙනවා. ඒකට මේක අපිට නිත්‍යභාවය කියන එක කල්පනා කරන්න පුළුවන්. සාතිය කියන එක ගත්තාම පස්සේ අපිට පේනවා අත්භාවය. අර ලාභයක් ලැබිලා ලාභයි කියලා ගත්තා මගේ කියලා ගත්තා අත්භාවය කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් මේක නිත්‍යභාවය මේක අත්භාවය ප්‍රමාදී තියෙන දුක්ඛ භාවය. එතකොට ප්‍රමාදී දුක්ඛ භාවය කියන එක බලන්න පුළුවන්. නිත්‍යභාවය අත්ත භාවේ මේක දුක්ක භාවය කියන. තවත්තාකාරකට බලන්න පුළුවන් ඔය නිත්‍ය භාවය කියන දත්තාම මිච්ඡා දිට්ඨි කතාවත් එක්ක අපි කතා කරමු. නිත්‍ය භාවය ඕක ඇති වෙලා තියෙන්නේ වේදනාව විපරිණාමය නිසා නේද? මතකද අර කෑලි දෙකක් දැන් නගේයි පෙරාගේයි සියයන් ආහාර ගන්නකොට මම පොඩි කාලේ කාපු එක රහයි කියන එක නේද? ඒ දෙක සසඳලා බලලා තමයි මේක ආවේ. එතකොට එහෙනම් ඒක ඇති වෙලා තියෙන්නේ මේ වේදනාවේ විපරිණාමය නිසා හටගත්ත දෙයක්. එහෙනම් විපරිණාම දුක්ඛතාවය කියන එක තියෙනවා. අත්ත්භාවය. අත්ත්භාවය ඇති වෙලා තියෙන්නේ මේ සංස්කාරවල වෙනස නිසා හටගත්ත දෙයක්. විදුහාමුදුරු පෙන්නන්නේ පාර්ලී සූත්‍රයේ රූපං අත්තතෝ සමුනුපස්සති යාකෝ පනසා භික්කවේ සමුනුපස්සනා සංකාරෝ කියලා සංස්කාරයෙන් කියන්නේ ඒ අත්තාගිල අරගෙන ඇති වෙලා තියෙන සංස්කාරවල වෙනස නිසා හටගත්ත දෙයක්. එතකොට සංස්කාරවල එහෙම කරහම අපිට තියෙනවා සංස්කාරවල දුක්ඛතාවයක් කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මෙතෙන්ද අපිට පේනවා විපරිණාම දුක්ඛතා, මෙතෙන්ට එනකොට අපිට පේනවා සංස්කාර දුක්ඛතාව කියන එක. ඉතින් ඒකෙන් අපි ඇති වෙලා තියෙන යන්නේ කොහටද? දුක්ඛ දුක්ඛතාවය කියන එක. ඒ අර්ථය තමයි පේන්නේ. ඉතින් මේක කෙනෙක් ලස්සනට කල්පනා කරනවා නම් අපි හිතමු ඔය උල්පතකින් වතුර ගලාගෙන එනවා. ඒක පිරිසුදේ. වතුරෙන් එනකොට හරි ලස්සනට දිනවනේ. ඒක රොළු මඩ එහෙම නැතුව නේද? එතකොට ඕක ටිකක් දුර යනකොට ඉතින් ඕක මඩ සහිත දියපාරක් වගේ ලොකු වෙලා විශාල වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ගගවාගි ගලාගෙන යන රොළු මඩ සහිතව ගලාගෙන යන මිනිස්සෙක් කියනවා මම මේක කඩුවක් අරගෙන දෙකට කපනවා කියලා. කපලා වෙන් කරනවා කියලා. මේක එන්නේ රොළු මඩ කියලා දැකලා. නමුත් ඒක වෙන් කරාට වෙන් වෙන්නේ නැහැ නේ. ආපහු සම්බන්ධ වෙනවා. ඉතින් අර මරණය තමයි මම මේ පෙන්වන්නේ කඩුවේ කපනවා කියන එක කතාව කරන්නේ. ඒ කියන්නේ අපි ඉන්න ඉන්න මොකද වෙන්නේ අපිට? දුස්සීල භාවයෙන් තමයි අපිට එකතු වෙන්නේ. මං කියේ අර කුකුල් පට්ටියක් දාගෙන ගොවිතැන් කරගෙන ආවස. අහිංසක හිටපු මිනිස්සු දැන් කුකුල් පට්ටියක් දාගෙන ජීවත් වෙනවා කියන එකයි තියෙන්නේ. එන්නෙන්න දුස්සීල භාවය තමයි එන්නෙන්න වැඩි වෙන්නේ. දැන් කොච්චර දුරට වැඩි වෙනවද? දැන් බලන්න ඕගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ මුලින් මිනිස්සු බෝම්බයක් බැඳගෙන පැනලා මැරෙනවා කියලා. නේද? තමන් මරාගෙන අනිත් අය මරාගෙන. දැන් ඒක සිද්ධ වුණා. දැන් අපි ඒකටත් පුරුදු වුණා නේ. දැන් මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. තාම නියුක්ලියර් බෝම්බේ මැරිලා නැහැ නේ. තමන් මැරිලා නැහැ නේ. කලින් ඈත අතීත බවවල නම් වෙලා ඇති. දැන් ඉතින් ඒක මතක නැහැ. දැන් මලාට පස්සේ මොකද වෙන්නේ? ඒකටත් අර පුරුදු වෙනවා. එතකොට ඉන්න ඉන්න අපි කල්පනා කරන්නේ කොහොම හරි අර මුල කතාවේ ඉඳන් පටන් ගන්න ඕනේ. අභිජ්ජාව කියන්නේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා මේක විඥාණි හටගත්තා. ධාරාව ගැලුවා. ගැලුවා නම් වැඩේ හරි. එතකොට මේක ඉන්නෙන්න වැඩි වෙනවා නිසා මෙයා ඉන්නේ ඉන්නෙන්න මර කුකුල් පට්ටිය දා ගන්නවා වගේ දුස්සීල භාව වැඩි වෙනවා කියන එක. එන්නේ ඉන්න අපි කරප්ට් වෙනවා කියන එක තමයි මේක තියෙන්නේ. ගලව ගන්න අමාරුම වෙනවා. ඉන්නවා ඉන්නවා කියලා ගත්තාම සංසාර. එතකොට අපි ඒවට පුරුදු වෙනවා. ඒකයි වෙන්නේ. ඒ විදිහට ප්‍රමාද වෙනවා. ඒක තමයි මේකේ සිද්ධ වෙන්නේ. එතකොට එවනම් ඔබ තමයි භාවනාවට තියෙන්නේ අපි කිව්වා ඒ පළවෙනි භාවනාවට මේ ස්ලයිඩ්ස් 9 දක්වාම බලන්න ඕනේ කියන එක. ඉතින් මේකෙදි තේරුම් ගන්නේ මොකද්ද? අපි මේ 7 ස්ලයිඩ් එක තමයි බේස් එක. ඔයගලන්ට පේනවා අපි මිච්ඡා දිට්ඨික අපි දෙවෙනි ස්ලයිඩ් එකෙන් පටන් ගත්තොත් ඔයගලන්ට පේනවා මේ කතාව ආරම්භ කළේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥාණී හටගත්තා. අභිච්ඡා ඊට පස්සේ මේවා දෙක ගැල් සම්බන්ධ කළා. තමන්ගේ දැන් නගයයි විඥානයේ දිවිච්ච පෙරාරයයි දෙක ගැලුවා. අන්න පදුප්ත මන සංකප්පයක් ඇති වුණා. නිට්ටයයි දැන් හරි කියන එක ඇති වුණා. ඒක ඇති වුණාට පස්සේ මොකද වුනේ? අපිට පේනවා ඒකෙන් අපි ක්‍රෝධය කියන එක ආවා. ඒක තුල නිත්‍ය භාවය. ඊට පස්සේ ඒ නිත්‍ය භාවය කියන එකෙන් අපිට ආව මක්කේ කියන එකට නේද? මක්කෙන් අපි ආවා අන්තිමට ඊර්ෂ්‍යාව කියන එකට. ඊර්ෂ්‍යාව කියන එකට ඇවිල්ලා අන්තිමට මායාව. මායාවේ මිච්ඡා දිට්ඨිය. ඉතින් අනිත් ට්‍රයැන්ගල් එකත් එක්ක මේ විදිහට බැලුවහම මතකද අවුපසන්න චිත්තේ ඒ අවුපසන්න චිත්තේ සංස්කාරවල විසමතාවයේ තියෙන. ඒක නිසා අපි උපනාහය වද්ද වෛරේ සංඥාව ලේබල් කළා බේබද්දායම කියලා නේද? ඊට පස්ස අපි පලාස කළා. බේබද්ද නම් මට එපා ආදි වශයෙන් පලාස කරා. එහෙම නැත්නම් අර ටින් මේටින් එකට වඩා මේටින් එක අන්න ලාබයි. උන්න මච්චරියට ආවා. ඒ මච්චරියෙන් සාතේය. සාතේයෙන් අපි දුස්සීල භාවය. අන්න කුකුල් පට්ටියක් දාගත්තා. දාගෙන ඒකටම අපි මානිය කියන එක අපි ඇති වුණා. ඊට පස්සේ අපි තම්බේට ආවා. තද කරගත්තා. මේවම තමයි මම කරන්න. මං ඉස්සෙල්ලා වගේ අහිංසකව ජීවත් වෙනව නෙමෙයි සත්තු මරාගෙන මං කාලේ ජීවත් වෙනවා කියලා නේද? ඔය විදිහට දැන් පේනවාද මේ මේ රෙඩ් ට්‍රයැංගල් එකට පර්පල් ට්‍රයැංගල් එක බලපානවා. එතකොට එහෙම බලපාලා මෙතන මිත්‍යාදික්කයට ආව. දැන් එහෙනම් අපිට පේනවා අපි අර යන්තම් විඥාන ධාරාව ගැලුවන් නිත්‍යභාවය ඒක දිගින් දිගටම වැඩි කරලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිත්‍යාදික්කේ ඉඳන් මං ආපහු ඇවිල්ලා තින්නේ මිත්‍යා දික්කේ තමයි. ওই දෙක අතර තියෙන්නේ මං කුකුල් පට්ටියක් දාගත්තා කියලා විතරයි කියන්නේ. එතකොට එකේ ඉඳන් නවය දක්වා ඒ ස්ලයිඩ්ස් ටික බලපානවා. ඒ පළවෙනි භාවය. ඊට පස්සේ ඉතුරු ටික අපි දන්නවා ප්‍රමාදයේ දක්වා අපි යනවා කියන එක. එතකොට ඒ ඉතුරු ස්ලයිඩ්ස් ටික දෙවෙනි භාවනාව හැටියට කෙනෙකුට කරන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන්නේ. එතකොට අපි එහෙමනම් මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.